baru sian.
Garu mula senar udah mantu mani. Istu itu antye wenawa. Oba kahle labadi mas sambandin. Visesi mana mudahlah mantu mat me awastave inne hinda. Garu amantu mani me mila sutre sambandin aperate ada godak kata or bahar lakkero. එවගේම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු මේ මිල සූත්‍රයේ ඉන්ධන මිල සූත්‍රයේ සම්බන්ධයෙන් Taman දන්නේ නැහැ කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තිනෝ වගේම විවිධ දේවල් හරහා උන්නේ ප්‍රකාශ මග හරමින් පවතිනවා. ගරු ඇමතුමනි මිල සූත්‍රයේ සම්බන්ධයෙන් එක කාරණයක් අපිට පැහැදිලි ඒ තමයි 10 වෙනිදා තෙල් මිල වැඩි වෙනවා කියලා. ඔබේ තර්කය තමයි තෙල් මිල වැඩි වෙනවා අඩු වෙනවා කියන කාරණාව. හැබැයි පහුගිය මාස කීපය තුළම අපි දැක්කේ තෙල් මිලේ වැඩිවීමක් ඔබතුමාම විශේෂයෙන්ම රාජකීය විද්‍යාලයේ උත්සවයකදී දැන් සතියකට දවස් 10කට කලින් ඔබතුමාම කිව්වා ඒ සඳහා සූදානම් වෙන්න කියලා ඔබතුමා කිව්වා be ready for that කියලා. ගරු අමතුමනි මේ මිල සූත්‍රයේ සම්බන්ධයෙන් අපි දරන මතය තමයි මෙය IMF එකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් සහ ඔවුන්ගේ ඉල්ලීමක් මත ඇති කරපු මිල සූත්‍රයක්. හැබැයි අපි විශ්වාස කරනවා මිල සූත්‍රය කියන ඒ කාරණාව සම්බන්ධයෙන් මිල සූත්‍රයක් නැහැ. ඔබතුමාලා තෙල් මිල වැඩි කිරීම සඳහා ප්‍රයෝගික කරගන්න යාන්ත්‍රණය බවට දැන් මිල සූත්‍රය පත් වෙලා තියෙනවා. ඒ හින්දා ඉන්දියාවේ තෙල් මිල ගැන ඔබතුමාම උදේ කතා කරා. හැබැයි ඉන්දියාව බදු ප්‍රමාණය අඩු කරලා රුපියල් 5කින් තෙල් මිල ඉන්ධන මිල අඩු කරලා ජනතාවට යම්කිසි සහනයක් දෙන්න කටයුතු කරා. එහෙනම් අපි නැවතත් යෝජනා කරනවා ඔබතුමාලා බලයට එද්දී ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිය හරහා. ඒ සඳහන් වුණා ඉතා පැහැදිලිව තෙල් ඉන්ධන සඳහා බදු අය කිරීමකින් තොරව ඉන්ධන වලින් අධික බදු අය කිරීමක් සිදු වෙනවා. ඒ අධික බදු අය කිරීම සිදු කරන්නේ නැතුව ඉන්ධන මිල ඉන්ධන පහසු මිලට ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඒක ඉතාම අතාත්මික ප්‍රකාශයක්. ඒක ජනප්‍රිය ප්‍රකාශයක්. හැබැයි ප්‍රායෝගිකව මහපොළොව මත ක්‍රියාත්මක කරන්න බැරි ප්‍රකාශයක්. ඒ හින්දා අපි ඔබට කියන්නේ නැහැ බදුව ඒ ඔබ පොරොන්දු වුණ සම්පූර්ණ බදුව අඩු කිරීම කරන්න කියලා. නමුත් මේ මොහොතේ අද ජනතාවට තියෙන ආර්ථික ගැටලු ගැන සලකලා බලලා රජය විසින් බදු ප්‍රමාණය අඩු කළා තව දුරටත් තෙල් මිල වැඩි කරන්න එපා කියන ඉල්ලීම අපි ඔබතුමාගෙන් කරනවා. මොකද අද ජනතාව ජීවත් වෙන අපහසු තැනක ඉන්නේ. අර මුතු කුමාරණ මන්තුමා කතා කරා අනුරාධපුරයේ කහරගස්සිකිලේ ප්‍රදේශයේ මුරුංගකොළ කාලා ජීවත් වෙච්ච පවුලක් ගැන ප්‍රසිද්ධ මාධ්‍ය තුල තිබ්බා. ජනාධිපතිතුමා එතුමාගේ අදහස් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරා. හැබැයි ආපදා කළමනාකරණ දුමින්දි ස්ථානායක ඇමතුමා ගිහිල්ලා මම දැක්ක දේශනයක් කරනවා මුරුංගකොළ වල තියෙන වටිනාකම. හැබැයි යථාර්ථයේ තේරුම් ගත යුත්තේ බතුයි මුරුංගකොළයි කාලා ජීවත් වෙන තැනට අද අපේ රට තල්ලු වෙලා කියන කාරණාව. ඒ හින්දා ඒක එතරම් සුභවාදී දෙයක් නෙවෙයි ගරු ඇමතුමනි. ඒ සඳහා කොහොමද ජනතාව එතනට තල්ලු වුණේ කියන කාරණාවත් මේ දැන් සලකා බලන්න ඕනි. මේ මැතිවරණ තියන්න තුව කල් දාන එකම ජනතාව මුරුංගකොළ කාලා ජීවත් වෙන තැනට තල්ලු වෙලා කියන සහතිකය. ඒක තමයි මහපොළේ සිදු වෙන්නේ කියන පණිවිඩය ආණ්ඩුව දෙන්නේ කියන එක අපි අහනවා. ඒ වගේම තමයි ගරු ඇමතුමනි දුම්රිය ගාස්තු වැඩිවීම. දුම්රිය ගාස්තු වැඩිවීම 15%කින් වැඩි වුණා කියලා කියනවා. හැබැයි මම ඉතාම පැහැදිලිව ඔබතුමාට මතක් කරන්න කැමතියි 15%කට වඩා වැඩි ප්‍රමාණයකින් දුම්රිය ගාස්තු වැඩි වුණා. දුම්රිය ගාස්තු වැඩිවීම 15%කට සීමා වුණේ නැහැ. සමහර තැන්වල වාර ප්‍රවේශ පත්‍ර 72%කින් වැඩි වුණා. සමහර නගර අතර දුම්රිය ගාස්තු 36%කින් වැඩි වුණා. එහෙනම් 15%කින් දුම්රිය ගාස්තු වැඩිවීමක් වෙනුවට ආණ්ඩුව පොරොන්දු වෙච්ච වැඩිවීමක් වෙනුවට ආණ්ඩුව 35%යි 40%ක ප්‍රමාණකින් දුම්රිය ගාස්තු වැඩි කළා තියෙනවා. අපි ඉල්ලීමක් කරා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කරුණා කරලා මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කළා මේ ගණනය කරන ක්‍රමවේදය වෙනස් කළා මේ තියෙන ආර්ථික පීඩනය සලකා බලලා 15%කට සීමා කරන්න කියලා අඩුම තරමේ. එහෙම නැත්නම් මේ තියෙන ආර්ථික අවපාතය ගැන සලකා බලලා තව අවුරුද්දක කාලයක් යනකම් දුම්රිය ගාස්තු වැඩි කරන්නේ නැතුව තියන්න කියලා. මොකද දැන් 10 වෙනිදා රෑ 11 වෙනිදා උදේ වෙද්දි නැවත තෙල් මිල වැඩි වෙනවා මත්තුමනි. එහෙම වැඩි වුණාම නැවත ප්‍රවාහන ගාස්තු වැඩියෙන් ඉල්ලනවා.
ඒකේ බරක් ජනතාවට විදදරා ගන්න සිදු වෙනවා. එහෙනම් ඔය ආණ්ඩුව නිර්මාණය කරන්න හරපු අපනායන ආර්ථිකය පැය 24ක් තුර නිර්මාණය කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැහැ. මොකද මේ වෙනකොට අවුරුදු 4ක් ඉවරයි මේ රජයට. අවුරුදු 4ක් තුල අපනායනය වැඩි කරන්න බැරි වුණ අපනායන ආර්ථිකයක් ගොඩනගන්න බැරි වෙච්ච ආණ්ඩුවකට කිසිසේත්ම මේ ඉදිරි මාස කිහිපය තුළදී අපනායන ආර්ථිකයක් හදන්න බෑ. අපනායන ප්‍රමාණය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙත් වර්තමාන යහපාලන ආණ්ඩුවෙත් එකම තැනක තමයි තියෙන්නේ. බිලියන 11.4යි අනිත් පැත්තෙන් බිලියන 11.2යි. ඉතින් ඒ හින්දා අපනායනවල වර්ධනයක් සිදු කිරීම සඳහා වාතාවරණයක් වර්තමාන ආණ්ඩුව තුළ අපේ රට තුළ ඇති කරලා නැහැ. ඒ වගේම තමයි ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, දැන් අපේ රටේ මේ ණයවල තියෙන ගැටලුව. දාගමැතිතුමා මේ ආණ්ඩුව බාරගද්දි කිව්වා අපි ණය උගුලක හිර වෙලා ඉන්නේ චීනෙත් එක්ක කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරද්දී අගමැතිතුමා අනිත් පැත්තෙන් නැවත ප්‍රකාශයක් කරනවා චීනය ශ්‍රී ලංකාව ණය උගුලක හිර කරේ නැහැ කියලා. එයින්ද මේ ණය උගුල කියන කාරණාවේදී ඒ ණය උගුල හිර වුණේ මේ ආණ්ඩුවේ තිබිච්ච වැරදි කළමනාකරණේ. මේ වෙනකොට වර්තමාන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් රුපියල් බිලියන 5ක ප්‍රමාණයම අද වෙනකොට අරගෙන තියෙනවා. රුපියල් බිලියන 7391 ඉඳලා රුපියල් බිලියන 12000 දක්වා මේ රටේ ණය බර වැඩි කරලා තියෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ එක පැත්තකින් ණය ගෙවිලත් නැහැ, අනික් පැත්තෙන් මේ ණය වලින් අරගෙන කරපු දෙයක් ජනතාවට දැනෙන්නෙත් නැහැ, පේන්නත් නැහැ. මොකද එහෙම ගෙව්වා නම් ණය ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රාග්ධන ආයෝජනය රටේ වැඩි වෙන්න ඕනේ. ප්‍රාග්ධන ආයෝජනය මේ රටේ වැඩි වෙලා නැහැ. ඒ හින්දා ඉතාලම අසීරු තැනක තමයි අපේ ආර්ථිකය තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා, කාලය තව විනාඩියක් පමණයි
ඔබට. රුපියලේ අගය බාල්දු වීම අපේ රටේ ආර්ථිකයට අද බරපතල විදිහට බලපාලා තියෙනවා. රුපියල් බිලියන 21ක් දක්වා අපේ ආනයන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ ආනයනය කරන හැම ඇල්පෙනිද්දේ ඉඳලා අපි කන බොන හැම පාරිභෝගික භාණ්ඩයක් දක්වාම මේ රුපියලේ අගය රුපියල් 40කින් 41කින් බාල්දු වීම බලපානවා. අද වෙනකොට රුපියල් 172.40යි. හැබැයි බ්ලැක් මාකට් එකේ යනවා රුපියල් 178යි 180යි. ඉතින් මෙහෙම ආර්ථිකය කඩාවැටීමට රුපියලේ අව ප්‍රමාණය බලපාන්නේ නැහැ කියලා ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් අපි ආණ්ඩුවට කියනවා මේ රටේ රුපියල බාල්දු වීම හරහා පමණක් ණය විදේශීය රටවල් වලින් ගත්ත ණය රුපියල් බිලියන 1000ක් අපිට වැඩිපුර ගෙවන්න වෙලා තියෙනවා. ඒ හින්දා රුපියල බාල්දු වීමේ බලපෑම තියෙනවා. රුපියල බාල්දු වීමේ බලපෑම තියෙනවා. සමහර විට අපනයන වැඩි වෙලා තිබ්බනම් ආණ්ඩුවේ ඔය කියන තර්කය අපිට පිළිගන්න තිබ්බා. ඒ හින්දා මේ ආණ්ඩුව වැරදි විදිහට ආර්ථිකය කළමනාකරණය කරේ. 2012 අවුරුද්දේ ඉඳලා 2017 අවුරුද්ද දක්වා රාජ්‍ය ආදායම ප්‍රමාණවත් වුණා ණය සේවා කරන ගෙවීම් වලට. අවසාන වශයෙන් 2017 අවුරුද්දේ රුපියල් බිලියන 1831යි රජයේ මුළු ආදායම. ගෙවන්න තිබ්බ දේශීය විදේශීය ණය වාරික සහිත ණය සේවා කරන ගෙවීම පොලිය ඇතුළුව රුපියල් බිලියන 1603යි රුපියල් බිලියන 228ක් අතිරික්තයක් තිබ්බා. එයින්ද මේ ණය ගෙවන්නවත් ආදායමක් නැහැ කියන කාරණාව බොරු කතාවක්. මහා බැංකුවේ සංචාලකයන වලින්ම ඒ தত্ত্বය තහවුරු කළ දිනේ. එයින්ද අපි කියන්නේ මේ ආර්ථික කඩාවැටීමට බලපෑවේ අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු කණ්ඩායම ඒකරාශී කරගෙන මේ රටේ මහා බැංකුව කොල්ලකෑම සඳහා මේ ආණ්ඩුව කරපු ඒ මහා හොරකම බරපතලම හොරකමේ ප්‍රතිවිපාක තමයි අද මේ රටේ ජනතාව අද වන්දි ගෙවමින් ඉන්නවා. හැබැයි ආණ්ඩුවට ඒක ප්‍රශ්නේ නැහැ. මොකද ආණ්ඩුවේ ඇමතිවරු ටික සුපිරිතත්වයෙන් අගමැතිතුමා බලා ගන්නවා. තප්පර 15 මම අවසන් කරනවා. අගමැතිතුමා සුපිරිතත්වයෙන් මන්ත්‍රීවරු ටික බලා ගන්නවා. අගමැතිතුමා ඇමතිවරු ටික බලා ගන්නවා. සියලු පහසුකම් ටික දීලා මේ රටේ උපයන හැම ධනස්කන්ධයම මේ මහා විශාල ආණ්ඩුවේ මන්ත්‍රීවරු 160 දෙනෙක් එකට තියා ගැනීම සඳහා රටේ ජනතාව හූරාකමින් බදු ගහමින් ආණ්ඩුව අදගෙන යනවා. ඉඳ අපි ආණ්ඩුවට කියන්නේ එක්කෝ මැතිවරණයක් තියන්න මේ ගෙනියන ක්‍රමවේදය වැරදි කියලා දැනෙයි, එහෙම නැත්නම් ඉල්ලාස් වෙලා මේක කරන්න පුළුවන් කණ්ඩායමකට බාර දෙන්න කියන කාරණාව කියමින් මං නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ශ්‍යාම්සේම සිංහ ගරු මන්ත්‍රීතුමා. පාර්ලිමේන්තුව හෙට පස්සරු එකට වෙලුකුමාර මන්ත්‍රීතුමා. සමාවෙන්න ගරු වේලි කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
සභයික தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, நேரத்தை ஒதுக்கீடு செய்து தந்தமைக்கு நன்றி. இன்று நாட்டினது பொருளாதார நிலை தொடர்பாக முன்வைக்கப்பட்டிருக்கின்ற இந்த விவாதத்திலே என்னுடைய கருத்துக்களை கூறுவதற்கான வாய்ப்பை தந்தமைக்கு, குறிப்பாக இந்த நல்லாட்சி அரசாங்கத்தை எடுக்கின்ற போது பொருளாதாரம் மிக சிக்கலான ஒரு நிலைக்கு தள்ளப்பட்டு, கடன் சூழலிலே நாடு கடன் நிலைக்கு தள்ளப்பட்ட நிலையிலே பொறுப்பேற்ற இந்த அரசாங்கம் பல்வேறு உத்திகளையும் கையாண்டு பல்வேறு படிமுறைகளாக இந்த பொருளாதாரத்தை கட்டியெழுப்புவதற்குரிய நடவடிக்கைகளை மேற்கொண்டு வருகின்றது. ஆனால் இந்த நாட்டினது பொருளாதார நிலையை, நாட்டினது நிதிநிலையை, நாட்டினது கடன் சுமையை இவற்றை கருத்தில் கொள்ளாது தொடர்ச்சியாக எதிரணியினர் என்ற ரீதியிலே இந்த இருக்கின்ற பொருளாதார நிலைமையை மேலும் குழப்ப நிலைக்கு தள்ளி மக்களை வீதிக்கு கொண்டு வரக்கூடிய, மக்களை பீதியில் உட்படுத்தக்கூடிய நிலைமையையே எதிரணியினர் செய்து கொண்டிருக்கின்றனர். குறிப்பாக கடந்த 2.5-3 வருட காலத்தில் தொடர்ச்சியாக நாட்டிலே காணப்பட்ட காலநிலையிலான பாதிப்புகள், குறிப்பாக ஒரு பக்கமாக வறட்சி தன்மையினது பாதிப்புகள், மறுபக்கமாக வெள்ளப்பெருக்கு மழையினது அதிகரிப்புகளினால் பாதிப்புகள், அதே போல பூகோள சூழலிலே ஏற்பட்டிருக்கின்ற பொருளாதார நிலையிலான மாற்றங்கள், இவை எல்லாவற்றையும் ஒப்புநோக்குகின்ற போது மிக சிறந்த முறையில் இந்த நிலைமையை முகாமை செய்து கொண்டு முன்னோக்கி எமது அரசு போகின்றது என நாங்கள் கூற முடியும். குறிப்பாக பெருந்தோட்டத்துறையை மையப்படுத்தி அதனை பிரதிநிதித்துவம் செய்கின்ற பாராளுமன்ற உறுப்பினராக இங்கே தற்போதைய சூழலிலே சில விடயங்களை முன்வைக்க வேண்டும். இந்த பெருந்தோட்டத்துறையிலே இருக்கின்ற தோட்ட தொழிலாளர்களினுடைய சம்பள விவகாரம் தொடர்பாக தற்போது பேசப்பட்டு வருகின்றது. எங்களுக்கு தெரியும், இலங்கையில் இருக்கின்ற சமூகங்களிலே மிகவும் வறுமை நிலையில் இருக்கின்ற, பின்னிலைக்கு தள்ளப்பட்டிருக்கின்ற, எல்லா விதமான குறிகாட்டிகளிலுமே கீழ்நிலையில் காணப்படுகின்ற ஒரு சமூகம் என்பது இந்த சபையிலும் சரி, ஏனைய பொருளாதார குறிகாட்டிகள் தொடர்பான விடயங்களிலும் சரி தொடர்ச்சியாக பேசப்பட்டு வருகின்றது. ஆனால் அவர்களினுடைய அந்த வறுமை நிலையை மீட்டெடுக்க, அவர்களினுடைய அந்த பின்னிலையை மீட்டெடுக்க ஒரு திட்டமிட்ட வேலை திட்டத்தை எந்த அரசும் முன்வைத்ததாக இல்லை. குறிப்பாக இந்த தோட்ட தொழிலாளர்கள் முழு நேரம் தங்களுடைய தொழிலில் ஈடுபடுபவர்களாக இருந்தாலும் அவர்களுடைய உழைப்பை இந்த பெருந்தோட்ட கம்பெனிகள் சுரண்டி கொண்டு மிக குறைந்தபட்ச ஒரு கொடுப்படவே செய்கின்றது. இன்றைக்கு ஒரு அரச ஊழியர் பெறுகின்ற அடிப்படை சம்பளத்தை மையப்படுத்தி பார்க்கின்ற போது குறைந்தபட்சம் ஒரு நாளினது கூலி 1200 கிட்டிய தொகையாக காணப்பட வேண்டும். ஆனால் இன்றைய அவர்களுடைய அடிப்படை சம்பளம் வெறும் 500 ரூபாயாக காணப்படுகின்றது. தற்போதாகின்ற போதும் கூட்டு ஒப்பந்தம் தொடர்பாக பேசப்படுகின்றது, 10% அதிகரிப்பு, 15% அதிகரிப்பு என பேசப்பட்டு கொண்டிருக்கின்றது. அவை ஒரு அரசாங்கமாக அதிமேதகு ஜனாதிபதி அவர்கள் இன்று ஜனாதிபதியாக அமர்ந்திருப்பது இந்த பெருந்தோட்ட தொழிலாளர்களினுடைய வாக்குகளிலே. இங்கே இருக்கக்கூடிய எங்களுடைய கௌரவ பிரதமர் அவர்கள் இங்கே காணப்படுவது இந்த பெருந்தோட்டத்துறையிலே இருக்கக்கூடிய அந்த தொழிலாளர்களினது வாக்குகளிலே. ஆனால் அவர்கள் தொடர்பாக இந்த சம்பள உயர்வு தொடர்பானதிலே அரசு பாராமுகமாக இருக்கின்ற ஒரு நிலைமை இருக்கின்றது. அவை நிதியமைச்சரும் இருக்கின்ற போது ஒரு விடயத்தை முன்வைக்கலாம் என நினைக்கின்றேன். இந்த சம்பள அதிகரிப்போடு சேர்த்து அந்த சம்பளத்திலே ஏற்படக்கூடிய குறைவை அல்லது அவர்களினுடைய வாழ்க்கை தரத்தை மேம்படுத்தி கொள்வதற்கு நாள் சம்பளத்திலே ஏற்படக்கூடிய அந்த குறைவை விசேட சமூர்த்தி போன்ற ஒரு விசேட கொடுப்பனவு திட்டம் ஒன்று மலையக மக்களுக்காக, இந்த பெருந்தோட்ட தொழிலாளர்களுக்காக உருவாக்கப்பட வேண்டும். அவை அடிப்படை சம்பளமானது ஒரு அரச ஊழியர் பெறுகின்ற மாத அடிப்படை சம்பளத்தில் ஒரு நாளைக்குரிய சம்பளத்தின் வீத சமமாக அது அமைய வேண்டும். அதிலே என்ன குறை இருக்கின்றதோ அந்த குறையினை மானியமாக ஒரு மானிய தொகையாக அரசாங்கம் பெற்றுக் கொடுப்பதற்குரிய ஏற்பாடுகளை முன்வைக்கின்ற வரவு செலவு திட்டத்திலே ஒரு அரசாக முன்வைக்க வேண்டும். அவ்வாறு இல்லாத நிலையில் இந்த தோட்ட தொழிலாளர்களினது இந்த பொருளாதார நிலையை இவ்வாறே இழுத்தடிப்பு செல்வீர்களாக இருந்தால் இந்த துறை முற்றுமுழுதாக இந்த நாட்டிலிருந்து துடைத்தறியப்படுகின்ற ஒரு நிலைமைக்கு தள்ளப்படும். அது மட்டுமல்லாது JDB, SPC போன்ற எல்கடுவ பிளான்டேஷன் போன்ற அரச தாபன அரச பெருந்தோட்டங்களை எடுத்துக்கொண்டால் இதில் இருக்கின்ற முகாமை மட்டத்திலான ஊழியர்கள் அரச ஊழியர்களாக கூட்டுத்தாபன ஊழியர்களாக கருதப்பட்டு அவர்களுக்குரிய கொடுப்பனவுகள் நடைபெறுகின்றது. ஆனால் அங்கே இருக்கக்கூடிய பெருந்தோட்ட அந்த தொழிலாளர்கள் சாதாரண கூலி தொழிலாளர்களாக வெளி தொழிலாளர்களாகவே கணிக்கப்படுகின்றார்கள். அவை ஏனைய எல்லா அரசு துறை சார்ந்த நிறுவனங்களிலே இருக்கக்கூடிய சிற்றூழியர்கள் உள்வாங்கப்பட்டு அரச நியமனங்களுக்கு அமைய அவர்களது கொடுப்பனவுகள் நடைபெறுகின்றது. ஆனால் இந்த அரச தாபனங்களிலே இந்த அரச பெருந்தோட்ட துறையிலே இருக்கக்கூடிய தோட்ட தொழிலாளர்களுக்கு முழுமையான பாராபட்சம் கடந்த காலம் முழுவதும் நிகழ்ந்து கொண்டிருக்கின்றது. அவே நாங்கள் இந்த அரசாங்கத்தை கட்டி எழுப்புவதற்கும் இந்த அரசாங்கத்தை கட்டி காப்பதற்கும் இந்த அரசாங்கத்தை முன்கொண்டு செல்வதற்கும் நாங்கள் முழு எங்களுடைய ஒத்துழைப்பை வழங்கி எங்களுடைய முழு பங்களிப்பை நாங்கள் வழங்கி கொண்டிருக்கின்றோம். ஆனால் அவ்வாறான வழங்குகின்ற போதும் இந்த தோட்ட தொழிலாளர்களினுடைய அவர்களுடைய அந்த பொருளாதார இந்த சிக்கல் தொடர்பாக அவர்கள் எதிர்நோக்குகின்ற இந்த வறுமை நிலை தொடர்பாக இது அது தொடர்பான அந்த கவனம் செலுத்துகின்ற தன்மை மிக மிக குறைந்த மட்டத்தில் இருப்பது எங்களுக்கு வருத்தம் அளிப்பதாக இருக்கின்றது. அவே விசேடமாக மீண்டும் வலியுறுத்துகின்றேன், இந்த முன்வருகின்ற வரவு செலவு திட்டத்திலே பெருந்தோட்டத்துறை சார்ந்தவர்களுக்கு ஒரு மானிய அடிப்படையிலான கொடுப்பனவு முன்வைக்கப்பட வேண்டும். அவர்களினுடைய இதர வருமான அதிகரிப்புக்கான ஒரு நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும் இந்த இடத்திலே ஞாபகப்படுத்தி ஒரு அரசாக நாங்கள் முன்னெடுத்து கொண்டு செல்கின்ற இந்த பயணம் நாங்கள் பலமாக முன்னெடுத்து வெற்றிகரமாக செயற்பட வேண்டும் என கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
மிலங்கட கரு தாரக பாலசூரிய மந்திரித்துமா ஒவ்வொருமாட்டு வினாடி ஹத்தக காலையாக திபினா
அட்டாக் நீது மந்திரிதுமா கரு மூலாசிதர் அவருடைய மந்திரித்துமணி வசரமேதே ராஜ்ய மூல்ய தத்துவே வார்த்தா பிலிபந்த மகே அதாஸ் திருப்பத் கராண்டு வினாடி ஹயாக் வகை காலையாக தீபக ஹதாக் வகை தீபக பிரதமே ஸ்தூதி மந்த வினவா மேம வார்த்தாவ ஃபைனான்ஷியல் மேனேஜ்மெண்ட் ரெஸ்பான்சிபிலிட்டி ஆக்ட் நம்பர் 3 ஆஃப் 2003 ஏ பணத்த மத தமா ஏ பணத்தின் தமா நீதி கதக்கெல்லாம் திபின்னே மேம வார்த்தா பார்லிமெண்ட்டு ஹெம அவருத்தேம ஜூனி திஸ்வனி தர இசெல்லாம் இதிரி பத்துக்கிறான் டோனே கியனுக்கு மகே கெட்டி பார்லிமெண்ட் ஜீவித்தே மே பலவினி வத்தாவட்ட அப்படி மே வார்த்தாவுக்கென விவாதக்கிட்ட அப்படி சகபாகி வானே இது மங்க எத்த வருஷம் இல்லா சிக்னோ கரு முல்வாசாரோட மந்திரி துமணி மேம வார்த்தாவ இதிரி பத்துக்கிறனுக்கு பார்லிமெண்ட்வேதி விவாத தியான் டோனே தென் அபிகத்துவத்தேம දැන් මේ වார්තාවේ මූලිකව ඉදිරිපත් කරලා තිබෙන්නේ ඒ පළවෙනි මාස හතරේ ඒ දත්ත. හැබැයි දැන් මේක 10 වෙනි මාසේ 10 වෙනි මාසෙත් භාගයක් ගිහිල්ලා. ඉතින් ඇත්තටම අපි මේ පළවෙනි මාසේ හතරේ දත්ත ගැන කතා කරන එක කොච්චර තේරුමක් තියනවද කියන එක මම දන්නේ නැහැ. ඒ වගේම අපි සියලු දෙනාම දන්නවා මේ දෙවෙනි මාස 6ේ මේ ආර්ථික තත්ත්වය පළවෙනි මාස මේ අවුරුද්දේ පළවෙනි මාස 6ට වඩා විශාල ලෙස පසුබෑමක් තිබෙනවා කියන එක. ඒ වගේම මෙම මම දන්නේ අද අපේ මුදල් ඇමතිතුමාත් මෙතන ඉඳලා දැන් ඉවත් වී ගියා. හැබැයි කෙසේ වෙතත් එතුමාට අර ජනමාධ්‍ය ඇමතිකම තියෙන හින්දාද කොහෙද ඒ මුදල් ඇමති මුදල් අමාත්‍යංශයේ තියෙන කටයුතු වලට එතුමා මැදිහත් වෙනවා මදි කියලා තමයි මගේ නම් අදහස තිබෙන්නේ. නමුත් එතුමා අර ජනමාධ්‍ය අමාත්‍යංශයේ දේවල් නම් නියමිත කරනවා. දැන් අහපව අර රූපවාහිනියකෙන් ITN අපිට සම්ප්‍රදායික විදියට අර මඩ ගහන්න පටන් අරන් තිබෙනවා. ITN එකේ ප්‍රවෘත්ති වලින් මම ඇතකදී දැක්කා ගරු මූලසර් අරුඩ මන්ත්‍රීතුමදී මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ හික්ල කෙනෙක් හැටියට පෙන්වන්න හදනවා. අර රූප 10කින් විතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අර හික්ල කෙනෙක්ට පරිවර්තන වෙනවා. ඒතකොට මේ රට ජාතිය නිදහස් කරපු ඒ මේ මිනිස්සයාට වෙන්න මේ වගේ අපහාසයක් කරනවා නම් මගේතන්නේ මේ කට්ටියගේ සදාචාර භාවය ගැන අපිට යම්කිසි විදිහකට ප්‍රශ්න කරන්න ඕනේ. ඒ වගේම කරු මූල මූලස්ස අරුඩ මන්ත්‍රීතුමදී අද රූපවාහිනියකත් ITN එකත් ඒ වේ රේටින්ග්ස් දිහා බලපුවාම අපේ නිකන් රටේ රේටින්ග් වගේම තමයි. ඔක්කොම පසුබෑමකට තමයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඇත්තටම ඒ ආර්ථික විද්‍යාව ගැන දන්න ඇමති කෙනෙක්පත් කරොත් මීට වඩා හොඳයි කියන එක තමයි මගේ විශ්වාසය තිබෙන්නේ. ඒ වගේම කරු මූලස්ස අරුඩ මන්ත්‍රීතුමනි මම හිතන්නේ මේ අපි මේ වාර්තා දිහා බැලුවොත් එහෙම මූලිකව එක ප්‍රශ්නයක් තිබෙනවා. අපි කොයි වෙලෙත් අපි අපේ ආදායම අපේ ආදායම එස්ටිමේන්තුව ඒ ඇත්තටම අපි ලබා ගන්න ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් සමා ලබාගෙන තිබෙන්නේ. මට මතකයි මංගල සමවිවේර ඇමතිතුමා ඉන්නකොට මම එතුමාගෙන් ප්‍රශ්න කරා. එතුමා අර වැක්සන් අයවැයෙන් පස්සේ වැක්සන් සෝදනයක්ද කොයිද ගෙනපුවෙන් පස්සේ මම කිව්වා දැන් මේක කරොත් එහෙම එතකොට තමුන්නාංශයේ බලාපොරොත්තු වෙන ආදායම ලැබෙන්නේ නැහැනේ කියලා. එතුමා එතකොට මොකද්ද කුණුහරුපයක් කතා කළා, මොකද්ද සුදු වෑන්ද මොකද්ද කියන කතා කළා වාඩි වුණා. හැබැයි අද මොකද්ද වෙලා තිබෙන්නේ? දැන් මේ වාර්තාව දිහා බැලුවොත් එහෙම අපේ ආදායම බලාපොරොත්තු වෙලා තිබෙනවා බිලියන 690ක්. හැබැයි අපි ඇත්තටම ලබාගෙන තිබෙන ආදායම කීයද? බිලියන 622ක්. එතකොට බිලියන 67ක් අපිට ලබාගෙන නැහැ. 66ක් අපි ලබාගෙන නැහැ. අපි ගිය අවුරුද්දේ මේ වාර්තාව දිහා බැලුවත් අපි බලාපොරොත්තු වෙලා තිබිච්ච ආදායම නැත්තම් එස්ටිමේට් කරපු ආදායම බිලියන 654ක්. හැබැයි ඇත්තටම අපි ලබා ගත්තේ බිලියන 589ක්. ගිය අවුරුද්දෙත් බිලියන එතකොට 65ක් ඒ අඩුපාඩුවක් තිබෙනවා. ඉතින් මේව අඩුපාඩුවක් තිබුණොත් එහෙම අපි දන්නවා පුණාවර්ධම වියදම් දිහා බැලුවොත් එහෙම මේ වියදම් ඒ විදිහටම යනවා. නමුත් අපේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් එහෙම නැත්තම් ප්‍රාද්ධන වියදම් තමයි බොහෝ දුරට අඩු වෙන්නේ. එතකොට ප්‍රාද්ධන වියදම් අඩු වුණොත් එහෙම අපි අර අනාගතයට යම්කිසි විදියකට ඒ ආයෝජනයක් කරනවා නම් ඒ ආයෝජන අඩු වෙනවා. දැන් 2000 මේ අවුරුද්දේ මේ වාර්තාව අනුව මේ අවුරුද්දේ දැන් අපේ පුණාවර්ධන වියදම් බිලියන 15ක් වැඩි වෙලා තිබෙනවා. හැබැයි ප්‍රාද්ධන වියදම් බිලියන 42කින් අඩු වෙලා තිබෙනවා. ගිය අවුරුද්දේ දිහා බැලුවත් එහෙම ඒකත් ඒ තත්ත්වෙමයි. පුණාවර්ධන වියදම් බිලියන 26කින් වැඩි වෙලා තිබෙනවා. මේ ප්‍රාද්ධන වියදම් බිලියන 23කින් අඩු වෙලා තිබෙනවා. ඉතින් දැන් මේ ප්‍රාද්ධන වියදම් අඩු කරන එකෙන් මම හිතන්නේ අපි අනික් සංඛ්‍යාලේඛන දිහා බැලුවොත් මේක පේනවා. දැන් අපි ගත්තොත් එහෙම අපිට ඉස්පිරිතාල වලට වියදම් කරන්න පුළුවන් මුදල්, අපිට ස්කෝල් වලට වියදම් කරන්න පුළුවන් මුදල්, එහෙම නැත්නම් අපිට පාරවල් හදන්න පුළුවන් මුදල්, වරායවල් හදන්න පුළුවන් මුදල්, අපි මේ මොකක් හරි ආයෝජනයක් හැටියට වෙන් කරන්න පුළුවන් මුදල් අපි එතකොට ඒව අපිට වෙන් කරන්න බෑ. අපේ සැලසුම් ඉපිසහප මුල ඉඳන් පටන් ගන්න වෙනවා. දැන් 2017 මේ වාර්තාව අනුව ලංකාවේ ඒ විදුලිය තිබිච්ච ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට ගත්තොත් එහෙම ලංකාවේ ජනගහනයෙන් ප්‍රතිශතයක් හැටියට ගත්තොත් එහෙම 99%යි. හැබැයි 2016 99.3%. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ 100.3කින් අඩු වෙලා තිබෙනවා. ඒතකොට මේ ජනගහනය වැඩි වුණාට අපිට විදුලිය දෙන්න පුළුවන් වෙච්ච එක ඒක වැඩි කරගෙන නැහැ. හැබැයි අපි වතුර දිහා බැලුවත් එහෙම නැත්නම් පිරිසුදු වතුර ඒ දිහා බැලුවත් එහෙම 2017 දී පිරිසුදු වතුර වලට වතුර බොණ්ඩ තිබිච්ච ප්‍රමාණය ලංකාවේ ජනගහනයේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් එහෙම මේ වාර්තාව අනුව 89.3%. 2016 දී ඒක 89.7%. ඒකත් අඩු වෙලා තිබෙනවා. ඉතින් මේක සංවර්ධනයක්ද කියන එක තමයි අපි අහන්න ඕනේ. මේක අපි පසුබෑමකට යන එකක් තමයි තිබෙන්නේ. ඉතින් මේ පසුබෑමකට යන්නේ අපි ඒ කැපිටල් එක්ස්පෙන්ඩිචර් නැත්තම් ප්‍රාද්ධන වියදම් අපි ඒ වැඩි කරන්නේ නැති නිසා. ඒ වගේම මම විශ්වාස කරනවා ඉතින් අපි අර ආදායම් ඒ එස්ටිමේට්තු අපි කොහොම හරි ඒ ගෝල් එකට නැත්නම් ඒ ටාගට් එකට යන්න ඕනේ. නැත්නම් අපි ආදායම් එස්ටිමේට්තු වලට යන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ ඉදිරි අවුරුදු වලදත් අපිට මුහුණ පාන්න වෙනවා. ඒ වගේම තමයි අනික් දේවල් ගැන කතා කරොත් මූලස්ස අරුඩ මන්ත්‍රීතුමනි අධ්‍යාපනය. දැන් අපේ අධ්‍යාපනයේ ගුරුවරු සංඛ්‍යාව යම්කිසි විදියකට වැඩි වෙලා තිබුණත් අර පාසල් සංඛ්‍යාව එහෙම වැඩි වෙලා නැති නිසා අපි දකිනවා ප්‍රයිමරි නෙට් එන්රෝල්මන්ට් 2017 දී 93.9%, 2016 ඒක 95.9%. එතකොට මේකත් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලය දිහා බැලුවත් එහෙම ඒජ් පෙස්ෆික් එන්රෝල්මන් නැත්නම් ඒ අවුරුදු 19 අවුරුදු 23 ප්‍රතිශතයක් ඒ තරුණයන්ගේ ප්‍රතිශතයක් හැටියට කී දෙනෙක් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවද කියලා බැලුවොත් එහෙම 2016 ඒක 6.9යි හැබැයි 2017 වෙනකොට ඒක 6.8ට අඩු වෙලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේකේ මූලික අර්ථය තමයි අපි යම්කිසි විදියකට ප්‍රාප්තන වියදම් වැඩි කරන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ මෙතනදී අපේ මුදල් නැමැතුමා මේක පෙන්වන්න හැදුවා මේ රුපියල අවප්‍රමාණය වෙන එක මේ ජාත්‍යන්තර රටවල් අනික් රටවල් වලත් ජාත්‍යන්තරෙත් මේක වෙනවා කියලා. ඉතින් මේක මේ ලංකාවට විශේෂ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. හැබැයි අපි අවුරුදු 5ක නැත්නම් අවුරුදු 10ක අපි ඒ කාල සීමාවක් දිහා බැලුවොත් එහෙම අපිට පැහැදිලිව පේනවා රුපියල මේ ඩොලර් එක විතරක් නෙවෙයි බාල්දු වෙලා තිබෙන්නේ. අනික් සියලුම රටවල් එක්ක ඒ රුපියල බාල්දු වෙලා තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් පමණයි ඔබතුමාට තියෙන්නේ.
ස්තුතියි. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මෙතනදී මේ ට්‍රම්ප් පිට දාන්නේ නැතුව අපේ ආර්ථිකය හරි කළමනාකරණයක් ගිරියන්න ඕනෑ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කරු මූලස්සන අරුඩු මන්ත්‍රීතුමනි මෙතනදී මුදල් නැමැතුමත් යම්සි විදියකට ඒ සැලකිල්ලට ගන්න ඕනේ අපේ ණයබරතාවය කොච්චර විදියට වැඩි වෙනවද කියලා. මං හිතන්නේ අපේ මන්ත්‍රි කෙනෙක් ආණ්ඩු පක්ෂය කතා කරලා කිව්වා බිලියන 70ක්ද කොයිද ඒ සෙන්ට්‍රල් බැංකුව අලාභයක් ලැබුවාලු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මේ රුපියල ඩිෆෙන්ඩ් කරන්න ගිහිල්ලා. හැබැයි දැන් ගිය අවුරුද්දේ ඉවර වෙනකොට ගරු මූලස්සන අරුඩු මන්ත්‍රීතුමනි තිබිච්ච ණය ප්‍රමාණය සම්පූර්ණ විදේශ ණය ප්‍රමාණය බිලියන 4719ක්. දැන් අඩුම ගන්න රුපියල 10%කින් අප්‍රමාණේ වුණොත් එහෙම ඒ කියන්නේ තව අපිට බිලියන 472ක් වෙන අවුරුද්දේ ගෙවන්න වෙනවා. ඒ අමතරව දැන් ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් මේ අවුරුද්දේ ණය අරගෙන තියෙනවා. දැන් මොකද්ද පැන්ඩ බොන්ඩ් එකක්ද කොහෙද ගේන්න හදනවා එන සුමානේ. ඉතින් ඒක ආපුවම තවත් ණය වැඩි වෙනවා. ඉතින් ඒ කියන්නේ තව බිලියන 35ක් වගේ ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. මෙහෙම බැලුවොත් එහෙම බිලියන 505ක් 510ක් වගේ ප්‍රමාණයක් අපිට වැඩිපුර ගෙවන්න වෙනවා. ඉතින් බිලියන 505ක් ගෙවනවා කියන්නේ ගරු මුලස්සරුඩු මන්ත්‍රීතුමනි දැන් කටුනායක හයිවේ එක හදන්න ගියේ බිලියන
45ක්. තුමා කාලය අවසානයි.
විනාඩියක් දෙන්න ගරු මුලස්සරුඩු මන්ත්‍රීතුමනි දැන් කොළඹ ගාල්ල පාර හදන්න ගියේ හයිවේ එක හදන්න ගියේ බිලියන 95යි. කොළඹ මාතර හදන්න ගියේ බිලියන 19යි. මොනරොච්චෝලි හදන්න ගියේ බිලියන 103යි. හම්බන්තොට වරාය හදන්න ගියේ බිලියන 137යි. ඒ වගේ මත්තල හදන්න ගියේ බිලියන 30යි. මේ ඔක්කොම හදන්න තිබුණා ඊපස්සේ මේ අර රුපියල ණය ප්‍රමාණයෙන් අඩු වෙනවට වඩා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙතන නිසි ආර්ථික කළමනාකරණයක් නැති නිසා තමයි මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තිබෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න ඕන නම් මම හිතන්නේ අපි පුළුවන් තරම් ඉක්මනටම මේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න ඕනේ. ඒ කරන්න නම් මේ ආණ්ඩුව පුළුවන් තරම් ඉක්මනටම ගෙදර අරින්න ඕනේ කියන එක කියමින් මගේ වචන සුවපේ මම නිම කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. හරිනේ. පාර්ලිමේන්තුව යලි හෙට පස්සරු එකට රැස්වේ.